रत्नदीप जन्मभूमि
जन्मभूमि एक सत श्रीलंका संगमेन
अपे उदार
ආයුබෝවන් අද 2018 නවම් මස හෙවත් පෙබරවාරි මස 21 වෙනි බුද දින අපි ඔබගේ ආලින්දයට එන්නේ බැස යන හිරු එළිය සමගින්. එයට මල් සුවඳත් එක් වෙනවා. බෞද්ධයන්ට නවම් පෝය වැදගත් වන්නේ සැරියුත් සහ මුගලන් රහතන් වහන්සේලාට අගසව් තනතුරු ලැබුණු නිසා. නවම් පෝය දිනක තමා බුදුන් වහන්සේ මේ දෙදෙනා ඒ උසස් තනතුරු වලට පත් කළේ. සාරිපුත්ත ධම්මසේනාධිපති ලෙසත් මුගලන් තේර ධම්ම පුරෝහිත ලෙසත් තම තනතුරු පිළිගත්තා. බුදුරජුන්ගේ පරිනිබ්බාණයෙන් පසු විනය නීති රීති පිළිබඳ ප්‍රශ්න පැන නැග්ගා. ඒවා සමතයකට පත් කිරීම සඳහා මහා කස්සප නම් වැඩිමහල් රහත් තෙර ඒවා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජගහනුවර වේළුවනාරාමයේදී ප්‍රථම සංගායනාව පැවැත්වුවා. ඒ නවම් පෝය දිනකයි. කොළඹ ගංගාරාමයේ නවම් පෙරහර අති උත්කෘෂ්ට අන්දමට සෑම වසරකම පවත්වනවා. මහනුවර දළදා පෙරහරට දෙවනි තැනගන්නේ මේ පෙරහැරයි. අලියතුන්, නැට්ටුකාරයින්, බෙරවාදකීන් සහ නොයෙක් සංස්කෘතික ලක්ෂණ රැගත් නැටුම් කණ්ඩායම් සමන්විත මේ පෙරහැර නැරඹීමට කොළඹට දහස් ගණන් ජනයා ඇදී එනවා. මාතර බෙලි අත්ත කතරගම දුම්රිය ධාවනිය. මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය අවශ්‍යතාවය ගැන නොයෙක් රාජ්‍යයන් වසර 30කට අධික කාලයක් සිට කතා කළත් කවුරුවත් ඒ ගැන මූලික පියවරක් ගැනීමට උනන්දුවක් හෝ අවංක අදහසක් හෝ නැති බව මහජනයාට පෙනුණා. නමුත් 30 වසරක LTTE කුරීරෝ යුද්ධය අවසන් වනවත් සමගම එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තම රටටත් තමා උපන් ප්‍රදේශයටත් දියුණුවක් පතා මේ අවශ්‍යතම දුම්රිය මාර්ගය තැනීම සිහිනයක් පමණක් නොව එය කළ හැකි බවටද පෙන්වීමට මාතර බෙලියත්ත දක්වා නිම කිරීමට බලාපොරොත්තු වූ පළවෙනි අදියරේ මුල් පියවර ගත්තේ 2013 ඔක්ටෝබර් 28 වෙනිදා. බ්‍රිතාන්‍ය ජාතිකයෙන් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමෙන් පසු ඔවුන්ගේ නිදහස ලබාගෙන වසර 65ක් යනතුරුත් එක් අඩියක්වත් දුම්රිය මාර්ගය දිග කිරීමට එක රජයකටවත් පුළුවන් වුණේ නැහැ. ඔවුන්ට උවමනා වුණේ නැද්ද යන්නත් ප්‍රශ්නයක්. ඉතින් බ්‍රිතාන්‍යයන්ගෙන් පසු ප්‍රථම වරට ඉදිවෙන මේ දුම්රිය මාර්ගයේ ඉදිවීමෙන් පවතින සියලුම දුම්රිය ස්ථාන අන්තර්ජාතික මට්ටමේ දුම්රිය ස්ථාන ලෙස ඉදිකරනවා. එම සුපිරි දුම්රිය ස්ථානවලට අමතරව සුපිරි පහසුකම් සහිතව මෙම දුම්රිය සේවාව ස්ථාපිත කරන බවත් බෙලියත්ත දක්වා වූ දුම්රිය මාර්ගයේදී මෙරට දිගම දුම්රිය පාලම ගුවන් පාලමක් ලෙසින් කිලෝමීටර් 1.5ක් දක්වා දුරකට ඉදිකර තිබීම විශේෂත්වයක්. එමෙන්ම මෙම දුම්රිය මාර්ගයේදී මෙරට දිගම උමං දුම්රිය මාර්ගයද හමුවන අතර එම උමගේ දිග මීටර් 625ක්. එය නාකෙටි ප්‍රදේශයේ කන්දක් කරහා ඉදිකර ඇත. තවද උසින් මීටර් 21ක් වෙන වෙහෙරගොඩ දුම්රිය පාලමද මෙරට උසින්ම වැඩිම දුම්රිය පාලම වෙනවා. මේ මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කැකනදුර, බමරැන්ද, වැවුරු කන්නල සහ බෙලියත්ත වන අතර උපදුම්රිය ස්ථානයන් වන්නේ පිළදූව සහ වෙහෙරහේන දුම්රිය ස්ථානයි. මාතර නගරය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හැරෙන්නට අනිකුත් සියලුම දුම්රිය හරස් මාර්ග දුම්රිය මගට යටින් හෝ උඩින් හෝ ඉදිකර ඇතිවීමත් විශේෂත්වයක්. චීන රජයේ ආධාරය යටතේ ඇමරිකන් ඩොලර් බිලියන 248ක වියදමින් ඉදිකළ කිලෝමීටර් 26.4ක මෙම මාර්ගයේ දුම්රිය පෑට කිලෝමීටර් 120ක වේගයෙන් ධාවනය කළ හැකි. බිලියන දහස් ගණන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වාෂ්ප වෙද්දී රට ගැන සිතා ඒවා මේ වගේ ව්‍යාපෘති වලට වියදම් කළා නම් අද රටගෙන යන දේශපාලඥයන්ට මහජනයා කොයිතරම් කෘතඥ වෙයිද? ටයි පටි හැඳගත් උසස් තැන්වල ඉන්නා ලෝකසොරුන්ට සුදුහුඩු ගාන සූදානම් වන බලවතුන් කෙරෙහි අපි කිසේ විශ්වාසය තබන්නද? 1942 පෙබරවාරි 18 වෙනි දින උපන් සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක මහතාට 1962 පෙබරවාරි 5 වෙනි දින උපන් ප්‍රවීණ නළු කමල් ලද්දරආරච්චි මහතාට 1976 පෙබරවාරි 13 වෙනිදා උපන් ලංකා සුපිරි ක්‍රීඩිකා දමයන්ති දර්ශාට ඉතාමත් සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතර ලබන්නා වූ නව වසර වාසනාවන්ත වේවායි පතමු. රිදී තිරේ දස්කම් දැක්කු අමරණීය ශ්‍රී ලංකා සිනමාතරු නළුවන්ට ගාමිණී ෆොන්සේකා, විජේ කුමාරතුංග, සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දිනී යන අදීන්ට මధుර ගීත ගැයීමට හඬ දුන් සුපිරි ගායක හෙට්ටිය ආරච්චිගේ රෙජිනෝල් ජෝතිපාලගේ 83 වෙනි ජන්මදිනය පෙබරවාරි 12 වෙනි දින සමරන්නට යෙදුනා. ඔහු අප අතරින් වෙන් වී වසර 30කට වඩා ඉක්ම වූවත් ඒ හදවත රත්රන් එච්චාර අකුරු දෙකට සාමාන්‍ය මහජනතාව දුන් වචන දෙකක් ජෝතිපාල අදට ජීවත් වෙනවා කියා දැනෙනවා. 1957 දී ප්‍රථම වරට පසුබිම් ගායනට එක්වී සුරතලී චිත්‍රපටයෙන් සිරියාමේ සාරා ගීතේ නැරඹ වූ ඒ ගීතවල අද 2018 දී පවා පරම්පරා තුනක් රසවිඳිනවා. නොමැකෙයි ජෝතිපාලගේ ගීත රස.
ಆಲಹೆ ನಿನ್ನ ಸವಸಲ ಯೋಹುನ್ನಿನಾವಿ අභිෂේක නොලත් රජ ලෙස හැඳින්වුණු සර් බාරොන් ජයතිලක මහතා, ඩොන් ඩැනියල් ජයතිලක සහ එලිසා වීරසිංහ යුවළට දාව කැලණිය වරාගොඩදී උපත ලැබුවේ 1868 පෙබරවාරි 13 වෙනි දිනයි, වසර 150කට ඉහතදී. දානපති පවුලකට උපන් ඔහුට කුඩා කල ආර්ථික ප්‍රශ්න තිබුණේ නැහැ. කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රාරම්භක සමාජිකෙක් තමා එතුමාගේ පියා. මෙම පිරිවෙනේදී තරුණ බාරොන් සිංහල, පාලි, සංස්කෘත හා බෞද්ධ සාහිත්‍ය උගෙන ගත්තා. කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා පසුව විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා එතුමා කල්කටා සරසවියට ඇතුළු වුණා. එකල සිටි ජාතික සටනේ පුරෝගාමීන් වූ එෆ්.ආර්. සේනානායක, ඩඩ්ලි සේනානායක, අනගාරි ධර්මපාල, SWRD බණ්ඩාරනායක යන අය ඔහුගේ මිත්‍රයන් වූ අතර ඔවුන් සමග ජාතික සටන් වලටද සහභාගී වුණා. එංගලන්තයට ගොස් බැරිස්ටර් කෙනෙකු හෙතෙම ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති ලෙස පත් වූයේ 1923. ඒ සමගම ව්‍යවස්ථා කවුන්සලයේ උපසභාපතිකමද ඔහුට ලැබුණු අතර සාමාන්‍යයෙන්ම එහි රටේ සභාපති එදා රටේ සිටි ආණ්ඩුකාරයා. මෙම තනතුර තමා එදා ලාංකිකයෙකුට දැරීමට හැකියූ තිබූ උසස්ම තනතුර. 1931 ඔහු රාජ මන්ත්‍රණ සභාවේ සභානායකද වූවා. එදා එය අගමැති තනතුර තරමටම බලය දුන් තනතුරක්. අවංක බද්දේ බෞද්ධයෙක් වූ ජයතිලක මැතිතුමා 1941 රුවන්මාලි චෛත්‍යයේ කොත් පැළඳවීමේ උත්සවයේදී රජය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු වූහා. CWW කන්නංගර ඇමති ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පනත වෙනුවෙන් පෙනී සිටි මෙතුමා තමාගේ පුද්ගලික වස්තුව බොහෝ විට රජයට පරිත්‍යාග කළා. කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ප්‍රසිද්ධ භාරකාර කාර්යාලය, ඒ කියන්නේ පබ්ලික් ට්‍රස්ටි ඔෆිස් පිහිට විශාල ගොඩනැගිල්ල එතුමා රජයට දන් දුන්න තෑග්ගක්. තවද අදටත් ක්‍රියාකාරී සර් DB ජයතිල ට්‍රස්ට් රජයට ලාභ ලබා දෙන භාරකාර මණ්ඩලයක්. එහි මුදල් තැන්පත් කළේ ජයතිලක ශ්‍රීමතානන්. ඉන්දියාවට ගොස් සිටි වෙලාවක හදිසියේම අසනීප වූ එතුමා ලංකාවට එන්න ඕනෑ වුණා. අහසට ආසියානාව තුලදී ඔහු පැවසුවේ අපි දැන් ලංකාවේද කියා. ඔහුට උවමනා වූයේ තම රටේම ප්‍රතිකාර ගැනීමටයි. නමුත් එතුමා ආසියානේ යානයේදීම මෙලොවින් සමුගත්තා. එදා පොහොසත් උදවිය තමන්ගේ පුද්ගලික ධනයෙන් ප්‍රතිකාර ගැනීමට පිටරට සිට සිය රට බලා ආවා. නමුත් වත්මන් දේශපාලඥයන් ප්‍රතිකාර ගැනීම සඳහා රජයේ මුදලින් ඇමරිකාවට හා සිංගප්පූරු රෝහල්වලට යනවා. ලංකාවේ දේශීය රෝහල්වල ප්‍රතිකාර ගැනීම සුදුසු වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් බව පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා රටේ සියලුම රෝහල් භාර ඇමතිතුමා තමා අසනීප වූ විට සිංගප්පූරුවේ වෛද්‍යවරුන් හා සැප රෝහල් වෙත ගුවනින් යන නිසා. ගරු ජයතිලක මැතිතුමා සිහිවීම පිණිස කොළඹ කොටුවේ ප්‍රධාන මාර්ගයක්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක්ද සර් බාරොන් ජයතිලක ලෙස නම් කර තිබෙන්නේ වර්තමාන පරපුරටද එම නම හුරු කිරීමටයි. මානව හිතවාදී ජනකාන්ත, ජනප්‍රිය හා අසහාය නළු කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග මහතා 1988 පෙබරවාරි 16 වෙනි දින කුහක ක්‍රූරතර වෙඩික්කාරයෙකු විසින් තමන්ගේ ගෙමුදුලේදී තම සිඟිති දරුවන් ඉදිරියේදී මරා දනු ලැබුවේ මුළු ශ්‍රී ලංකා චිත්‍රපට ලෝලීන් ශෝකයේ ගිල්වමින්. ඒ පාපතරයට වෙනමම අපායක් සෑදී ඇත. ගින්නෙන් දැවෙමින් දිනපතාම පිලිස්සෙනවා ඇති. විජය මරා දැමුවාට එතුමාගේ මතකය, රූපය, හඬ අපෙන් වෙන් වී නැහැ. වත්මන් පරම්පරාවත් ඒ බව දන්නවා. ඔහුට අජරාමර නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා.
මෙය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා ඉතා දැඩි දිස්නයක් ඇති උපාංගයක්. මේවා අද විවිධ වර්ණයෙන් වෙළඳපොළට පැමිණ තිබෙනවා. කිරල, රබර්, නූල් සහ හම් යොදා මේවා නිෂ්පාදනය කරනවා. හම් කැබලි ප්‍රමාණයට කපා ගැනීම, පන්දුවේ හරය නිසි ලෙස සකස් කර ගැනීම, සකසාගත් හරයන් වේලන්නට තැබීම, කපාගත් හම් කොටස් අවශ්‍ය ලෙස මසා ගැනීම, පන්දුව හොඳින් තද කිරීම, නියමිත ප්‍රමිතිය මැන බැලීම යනාදිය පන්දුවක් සෑදීමේදී අනුගමනය කළ යුතු දේවල්. සාමාන්‍යයෙන් පන්දුවක වට ප්‍රමාණය සෙන්ටිමීටර් 22.4 සිට 22.9 පමණ වෙනවා. එහි බර ග්‍රෑම් 155.9 සිට ග්‍රෑම් 163 දක්වා වෙනවා. නමුත් කාන්තා සහ වයස 13 පහළ ක්‍රිකට් සඳහා යොදා ගන්නා පන්දු වෙනස් වෙනවා. කාන්තාවන් සඳහා පන්දුවේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 21 සිට 22.5 දක්වා වන අතර එහි බර ග්‍රෑම් 140 සිට 151 දක්වා වෙනවා. 13 පහළ අයගේ ක්‍රීඩාවන් සඳහා යොදා ගන්නා පන්දුවල වට ප්‍රමාණය සෙන්ටිමීටර් 26.5 සිට 22 දක්වා වන අතර බර ග්‍රෑම් 133 සිට 144 දක්වා වෙනවා. ක්‍රිකට් සඳහා පන්දුව සම්බන්ධයෙන් නීති රැසක් පවතිනවා. සෑම තරගයකටම ඉනිමක් ආරම්භයේ අලුත් පන්දුවක් භාවිතා කළ යුතුයි. එක් දිනකට වඩා වැඩියෙන් පවත්වන ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී පන්දු වාර 80කින් පසු අලුත් පන්දුවක් යොදාගත යුතුයි. පන්දු භාවිතයේදී යම් පළිතු වීමක් හෝ පිටියෙන් පිටතට පහරක් එල්ල කිරීම සඳහා හෝ නැති වී ගියහොත් ඒ හා සමාන පන්දු වාර සංඛ්‍යාවක් යව පන්දුවක් ඒ සඳහා ලබාගත යුතු වෙනවා. මේ පන්දුවත් සිතාමතා පළිතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. 1600 පමණ ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුව රතු පැහැයෙන් යුක්ත වුණා. එක් දින තරඟ දිවාරය තරඟ ආරම්භ වීමෙන් පසු සුදු පන්දු 1977 භාවිතයට ආවා. 2006 පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් එකතු කිරීමේදී රෝස පාට පන්දු යොදාගත්තා. වර්තමානයේ මේ පාට දිවාරය තරඟ වලටද පාවිච්චි කරනවා. ඉදිරියට තැඹිලි පාට යොදා ගැනීමට යෝජනා කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුව මෙන්න වැදගත් උපාංගයක් තමා ක්‍රිකට් පිත්ත. 1720 පමණ කාලයේදී මේ පෙනුමෙන් හොකි පිත්තක් වගේ තිබුණා. 1750 පමණ එහි හැඩය පහුරක විලාසය ගත්තා. 1774 පමණ වන විට පැතලි කුඩා දහර ඇති වර්තමාන පිත්තට සමාන වන්නට පටන් ගත්තා. 1800 පිත්තේ පතල පහල කොටස හොඳින් මට්ටම් වුණු අතර 1840 පමණ පිත්ත ටිකක් කොට වුණා. අද දවසේ ක්‍රිකට් පිති සතුව ඇති පළල මතුපිට නිසා පන්දුවට පහර දීමට වඩා වැඩි පෘෂ්ඨයක් ලබා තිනවා. සාමාන්‍යයෙන් පිත්තක බර රාත්තල් 2 අවුන්ස 10 සිට රාත්තල් 3 දක්වා වෙනවා. උස මිලිමීටර් 550යි, ඝනකම මිලිමීටර් 67යි, තාරේ ඝනකම මිලිමීටර් 27 සහ එහි පළල මිලිමීටර් 108ක් ලෙස ගණන් වෙනවා. පිත්ත සකස් කිරීමේදී විලෝලීය සෙන්ටිමීටර් 1යි මිලිමීටර් 2ක් දක්වා තද කළ යුතුයි. එසේම එහි තෙතමනයද ඉවත් කළ යුතුයි. පිති සාමාන්‍යයෙන් යොදාගන්නේ විලෝලීයෙන්. යන්ත්‍රවලින් තොරව මිනිස් අතින් නිපදවන පිති සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉංග්ලිෂ් විලෝ සහ කැෂ්මීර් විලෝ ලී යොදාගෙන තමා මේවා නිපදවනු ලබන්නේ. අපගේ නම් දැරූ ක්‍රිකට් ක්‍රීඩක කුමා සංගක්කාර භාවිතා කරන SS මාදිලියක පිත්තක මිල වෙළඳපළේ 110,000කටත් වඩා ඉහළයි. ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරඟයට සහභාගි වී පෙබරවාරි 17 වෙනිදාට වසර 36ක් පිරුණා. ඒ අනුව එම පළමු තරඟය එංගලන්තය සමග වූ බව ක්‍රිකට් වංශ කතාවේ සඳහන් වෙනවා. ඒ දිනය 1982 පෙබරවාරි 17. එම අවස්ථාවේදී පළමු තරඟයේදී කාසීවාසිය ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර දිනාගත් අතර විරුද්ධ කණ්ඩායමේ නායකයා වුණේ කීත් ෆ්ලෙචර් ක්‍රීඩකයයි. එදා පළමු ටෙස්ට් ලකුණ බන්දුල ලබාගත් අතර පළමු ටෙස්ට් අර්ධශතකය රංජන් මඩුගල්ලේ ලබාගත් බව වාර්තා වෙනවා.
පොල් ගස්වල කරටි කඩන්න, නවසිලන්තේ තල් මසුන්ගේ හකු පන්නන්න, ඉන්දියාවේ කඳුවල හිම දිය කරවන්න, කැංගරුන්ට එන්න කියමු බජිරි කවන්න, එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න, ටොනික් කඩම් වඩේ හපන් එන්න, පෙර සද්දට කන් වහගෙන එන්න, සිංහ පැටව රඟද නවා මෙන්න. මාලිගාවේ උළු හෙල්ලෙන්න, අහයේ ඒව වදිනවා දැන් බඩු පෙරලෙන්න, ඌටාරම් අරන් වරෙන් වටේ බනින්න, ඒලි වෙන ගම් බෝලවලට මැහුඳාන්න, එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න, ස්මාර්ට්ලා වදේ හපන් එන්න, අම්බෙව සද්දට කන් වහගෙන එන්න, ආත උත්සලා උපහාර දෙන්න. ඇයිද බෙරි හංගෙන්නේ, දකුණු කණෙන් ඇවිත් ඔවවමෙන් හැලෙන්නේ, කල්තිනි තුන තිබ්බ වගේ විකට් තියෙන්නේ, පොළු ගලවුන කාලය නෑ මතකද එන්නේ, වංග 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 මචං වංග, තතර කොච්චම් සෙය සෙයද වංග, වංග 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 මචං වංග, ජය කොච්චම් සෙය සෙයද වංග. බැහැලා යද්දි ඇනේ ගහන්නේ, දිව්‍ය ලෝකේ TV වටේ දෙවියෝ පිරෙන්නේ, අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ, තවුචසාවේ ජනෙල් වලට බෝල වදින්නේ, රොත්ත පිටින් චට්නි හදන් එන්න, ටොනික් කඩන් වඩේ හපන් එන්න, අපේව සද්දට කන් වහගෙන එන්න, සිංහ පැටව රඟදෙන බාම් එන්න.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව සීලන්තේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝතර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකියි.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී 1870 ජනවාරි 23 දින උපත ලැබූ විලියම් ජෝර්ජ් මෝගන් මහතා බැඩ්මින්ටන් ක්‍රීඩාවට මදක් සමාන වූ නව ක්‍රීඩාවක් සොයාගත්තේ 1895 පෙබරවාරි 9 දින. ඔහු එය මින්ටෝනෙට් නමින් නම් කළා. නමුත් එම නම ගැන වැඩිය සතුටු නොවී හෙතෙම මේ නම මාරු කර වොලිබෝල් කියා නම් තැබුවා. 1892 දී ස්ප්‍රින්ග්ෆීල්ඩ් විද්‍යාලයේ උගන ගන්නා කාලයේදී ඔහුට හමු වුණා බාස්කට්බෝල් ක්‍රීඩාව සොයාගත් ජේම්ස් නේස්මිත් මහතා. මේ දෙදෙනාම ගේම වෘත්තිය වූයේ ශාරීරික අධ්‍යාපනයයි. බාස්කට්බෝල් වැඩි ක්‍රියාශීලී තරුණ අයට ගැළපෙන නිසා වයසින් වැඩි එහෙත් සෑහෙන ක්‍රියාශීලී අයට නව ක්‍රීඩාවක් සොයා ගැනීමට වෙහෙසෙද්දී වොලිබෝල් ක්‍රීඩාව එළිබැස්සා. ස්ප්‍රින්ග්ෆීල්ඩ් විද්‍යාලයේදී එක පැත්තකට 5 සහිතව කණ්ඩායම් දෙකක් මේ ක්‍රීඩාව යොදවා පළමු වරට ප්‍රදර්ශන ක්‍රීඩාවක් පැවැත්වී ඒ විද්‍යාලයේ ජිම්නේසියම් ශාලාවේදී 1895 පෙබරවාරි 9 දින. මේ දින පැවැත්වූ ප්‍රදර්ශනයක් මුල්ම තරඟය පැවතුනේ 1896 ජූලි 7 දින එම විද්‍යාලයේදීමයි. 1900 වන විට මේ තරගය සඳහා ස්පෝල්ඩින් සමාගම විශේෂ පන්දුවක් නිර්මාණය කළා. එයට වොලිබෝල් කීවා. 1964 දී ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට පළමු වරට වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් තෝරාගෙන ඇතත් ඒ ඇමරිකානු නිර්මාණයක් බව ඔබට පෙනෙනවා ඇත. ඒක නිසා දැන්වත් අපි අපේම ක්‍රීඩාවක් ජාතික ක්‍රීඩාවක් ලෙස තෝරා ගත යුතු බව කාට හටත් පෙනී යනවා ඇත. වසර 2300කටත් එහා සිට අඛණ්ඩව පැවති සිංහල රාජත්වය අවසන් වුණේ බ්‍රිතාන්‍යයන් උඩරට අන්තිම රජු අල්ලාගත් දිනේදී. ඒ ලංකා ඉතිහාසයේ වැදගත් දිනයක්. 1815 පෙබරවාරි 10 ඇහැලපොල කුහාරි හාමි දරුවන් ඇතුළු සේවක සේවිකාවන්ගේ ගෙල කපා වතුරේ ගිල්වා දෙනෝ දහසක් ඉදිරියේදී මරුමුවට පත්කිරීමට නියෝග දුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරෙහි මුළු මහත් උඩරට ජනතාවම කලකිරීමට පත් වුණා. මේ අවස්ථාවෙන් එකල බ්‍රිතාන්‍ය ආඩුකාර රොබර්ට් බ්‍රවුන් රිග් ප්‍රයෝජනය ගත්තා. මුදලට බලයට තම රට ජාතිය ආගම විකුණු එක්නැලිගොඩ මොල්ලිගොඩ වැනි උඩරට නිලමෙලා එදා සතුරන්ට බයේ බෝමුරේ සැඟවී සිටි රජතුමා පාවා දුන්නා. එක්නැලිගොඩට කිරිපෝරුවේ මොහොට්ටාල සහ පිරිස රජතුමා එළියටගෙන වැලකින් ගැටගසා ඇදගෙන ගිය හැටි ඔහුගේ බිසවගේ කන්පිත ඉරා ඇගේ රන් කරාබු ඉත්ගත් සැටිත් එදා යම සිද්ධිය ඇසින් දුටු තෝල්ක මුදලි ඩයස් තමන්ගේ වාර්තාවල සඳහන් කර තිබෙනවා. වැලකින් ගැටගසන ලද රජතුමාට ගෞරවයක් ලෙස තමාගේ සාටකය දුන් විට එක්නැලිගොඩ එය ඉවත දමා වැලෙම්ම රජ ගැට ගැසුවා. කෙසේ වෙතත් පසුව බ්‍රිතාන්‍යයන් මේ පිරිසට කොළඹ ගෙනෑවේ රජෙකුට දිය යුතු පහසුකම් ඇතිව බව වාර්තා වෙනවා. රජතුමා අල්ලාගත් ස්ථානයේ සිහි කිරීම වස් ස්මාරකයක් ජේ පෙන්රි ලුයිස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඉදිකලේ රජයේ අනුමැතිව ඇතුවයි. ලුවිස් මහතා රජුවැල්ලීම අවස්ථාවේ එතන සිටියා. එම ස්මාරකය මැදමහනුවර දැනටත් තියෙනවා. රජුවැල්ලීමේ සිද්ධිය හා වාර්තාව 1861 අප්‍රේල් මාස නිකුත් වූ සින්පල ප්‍රකාශයෙන් වාර්තා කෙරුණේ සිද්ධිය ඇසින් දුටු CTA ඩයස් නම් තෝල්ක මුදලිකේ විස්තර අනුසාරයෙන්. රජතුමා අල්ලාගෙන සති කීපයකට පසු එනම් 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුමානුව උඩරට රාජධානී එදා එංගලන්තයේ රජ කළ 3 ජෝර්ජ් රජුට සතු වුණා. එදා සිට මුළු රටම බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට නතු වුණා. 1818 හා 48 බ්‍රිතාන් රජයට විරුද්ධව සිංහලයන් කැරලි ගැසුවත් ඒවා අසාර්ථක වුණා. තවත් වසර 100ක් ගිය පසු 1948 පෙබරවාරි 4 දින ලංකාව නිදහස ලබා නැවත සිංහ කොඩිය එසවුවේ එවකට අගමැතිව සිටි මහා මාන්‍ය ඩී.එස්. සේනනායක මැතිතුමා. මේ වසරට අප නිදහස ලබා 70 වෙනි සංවත්සරය පවත්වනවා.
ශ්‍රීපාදයේ වන්දනාව සහ ගීත. සමනල කන්ද තරම් වටිනා වෙනත් කන්දත් සිංහල බෞද්ධයාට නැහැ. බුදු සමිඳු නිසා පූජනීය බවට ලක් වූ සොළොස්ම ස්ථාන අතරින් උසම තැන පිහිටි සිද්ධස්ථානයේ සමනල කඳු මුදුන්දේ පිහිටි ශ්‍රීපාද ස්ථානයයි. ඒ පිහිටියේ මුදු මට්ටමින් අඩි 7360ක් පමණ උසින්. සමනල කන්ද ලංකාවේ කඳු අතරින් තුන්වැනි උසම කන්දයි. පාලි බස්සින් පදලාංචනං කියත් සිංහලෙන් පදලස කියත් මේ සිරිපතුල හැඳින්වෙනවා. මුනි සිරිපා වැඳීමේ සිරිත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධයන් අතර පැවතුණු අතර දැනටත් පැවැත්වෙන සිරිතක්. සිංහල රජවරු පවා සිරිපා වඳින්නට ගියා. 12 සියවසේ රජ කළ නිශ්ශංක මල්ල රජතුමා මෙම ස්ථානයේ වැඳ පුදාගත් බවට එතුමාගේ සෙල්ලිපි වලින් වාර්තා වෙනවා. ඒ වගේම පසුව රජකමට පත් වූ තුන්වන විජයබාහු රජතුමා ශ්‍රීපාදය වන්දනා කර ඇති අතර එහි යන බැතිමතුන්ගේ පහසුව සඳහා නවාතැන් අම්බලං පැන් සලවල් සාදා දුන් බවත් කියවෙනවා. උඳුවප් පෝය දිනෙන් ඇරඹෙන මේ සමය අවසන් වන්නේ වෙසක් මහ පෝයෙන්. පැල්මඩුල්ල ගල් පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරමින් සිරිපා මළුවේ සමන් දෙවල් තැන්පත් කිරීමෙන් පසු සිරිපා සමය ඇරඹෙනවා. දේව ප්‍රතිමාව රැගෙන යන රථ පෙරහැරට අවට ගම්වැසියන් පූජෝපහාර දක්වනවා. මෙයින් පසු සිරිපා කරුණා කරන්න කාටත් පුළුවන්. මේවට සහභාගි වන අය සතියකට හෝ ඊට පෙර සිටම මස් මාළු කිලිවලින් තොරව පේවි මේ පූජනීය ගමනට සූදානම් වෙනවා. හදවතින්ම පද්මේ ආශිර්වාදය ලබා ගැනීමට මේ අය බලාපොරොත්තු වෙනවා. පළමු වතාවට සිරිපාදේ යන අයව හඳුන්වන්නේ කෝඩුකාරයෝ කියලා. කුඩා දරුවෙක පළමුරට යන්න විට උන්ට කියන්නේ කිරිකෝඩුකාරයෝ කියලා. මෙම ස්ථානය වන්දනා කිරීමේ ගමනට කියන්නේ කරුණා කරනවා කියලයි. ගමනේ කණ්ඩායම හඳුන්වා දෙන්නේ නඩේ කියලා. එහි නායකයා නඩේ ගුරා. උඩට නගින විට ගෙන යන බඩු මල්ල බරහුණත් එයට කියන්නේ සැහැල්ලුව කියලා. මේ වචන පැරණි කාලයේ සිටම සමනල නගින විට භාවිතා කරන වචන මාලාවන්. වන්දනාකරුවන් සිරිපා මගේ පා ගමනින් යන විට එකිනෙකාට බොහෝම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කරනවා. වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. මේ නගින පුද්‍රේශයේ සීතලම කොටසට හිමේ කියා භාවිතා වෙනවා. සමල කඳු වන්දනාව සඳහා ප්‍රධාන පාරවල් දෙකක් ප්‍රයෝජනෙට ගන්නවා. රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නි මාර්ගයන්. කඳු නැගීමේදී මගදී හමුවෙන ලිහිණිහෙළ අම්බලම ගැන පැරණි කතකතා ගොඩ නැගී තිනවා. ලිහිණි නැමැති කාන්තාවක් තම සමියාගෙන් අත්වන දුක් ගැහැට ඉවසා ගන්න නොහැකිව ඔය කියන ගලතිමන තැනෙන් පහලට පැන්නලු. ධර්මරාජගල සිට අලි ඇතුන් පවා සිරිපා වන්දනා කළ නිසා එය ධර්මරාජා ගල ලෙස හැඳින්වුණා. ගෙත්තම් පාන ඉදිකටු පාන යනුන් හැඳින්වෙන්නේ බුදුරජුන් මෙහි වැඩම කළ අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කර බැවින් ඒ තැනට ඒ නම නැබුල් අනුලු. ශීත ගංගුල කියන්නේ දිය තිබ ඇති වුණහම වතුර බොන තැන. තවද මෙතනින් දියනා පිරිසිදු වෙන්නත් පුළුවන්. අතීතයේදී සීත ගංගුලේ නා පිරිසිදු වන නඩය පිරුවට හෙවත් අලුත් ඇඳුම් ඇඳගන්නේ මෙතන සිටයි. ඒ තැන ඇහැල කණුව නමින් හැඳින්වෙනවා. හස්ගව නමින් පසු කරන තැන තද සුලං කපොල්ලක් තියෙනවා. එහිද බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නැගීමේදී අපහසුම කොටස තමා මහගිරිදඹ. වර්තමානයේ අත්වැල් හා ආධාරක තිබුණත් අතීතයේ තමන්ගේ සමබරතාවය රැකගෙන යා යුතුව තිබුණා. ලංකාවේ සමහරු සිරිපා වන්දනා කිරීම අවුරුදු පතාම කරනවා. සමහරු වසර කීපයකට වරක් කරුණා කරනවා. සමහරුන්ට එහි යෑමේ වාසනාව නැහැ. නමුත් එසේ නොගිය අය මේ වන්දනාව ගැන හොඳින් දන්නවා. ගියගෙන් ආරංචි සොයා ගැනීම පොත්පත් කියවමින් එසේ තම සිතට ආස්වාදයක් ලබා ගන්නවා. පැරණි ගීත රචකයන් අතර සිළුමිණක් ලෙස සැලකෙන U.D. පෙරේරා මහතා එවැනි කෙනෙක්. එතුමාගේ පවුලේ අය සිරිපා වන්දනා කළත් එතුමා කිසි දිනක සමනල කන්ද නැග්ගේ නැහැ. ඒ වුණත් අමරණීය ගීත ලිව්වේ බෞද්ධ දහම ආශ්‍රය කරගෙනයි. 1902 පෙබරවාරි 2 දින බණ්ඩාරගම උපන් උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා පානදුරේ මානමුල්ලේ බෞද්ධ මිශ්‍ර පාශලේ ඉගෙනගෙන පසුව ගුරුවරයෙක හැටියට රත්මලානේ ශ්‍රී ධර්මාලෝක විදුහලේ සේවය කළා. ඒ දිනවල ඔහු ගීත රචනා කළා. මේ කාර්යයට අත ගැසුවේ 1939 දී. ඔහුගේ මුල්ම ගියේ උනේ මොහිදීන් බෙග් සහ KK රාජා ලක්ෂ්මී ගැහුවු කරුණා මුහුදේ නාමුගිරීලා ගීතයයි. ඉන්පසුව RJ ලක්ෂ්මී ගැයු කෝපවන්නේ ඇයිද පෙම්බර ස්වාමි, HW රූපසිංහ මාස්ටර් ගැයු දීපේ මගේ සාක්‍ය සිංහ, අහමද් මොහිදීන් ගැයු සිළුමින සෑය වන්දිම් රම්ය තෞතිසා නගරේ, ස්ටැන්ඩි මල්ලවාරච්චි සහ අශෝකාදේවි ගැයු දුල් සල්වනේ ලකල් ගීතය, AMV රාජ්‍යයු නාමේ නොදිරෙනා කුණුකය දිරෙනා ගීතය, අහමද් මොහිදීන්ගේ බෝධි සංගබෝ හිසදී දොගි යාටා, ස්ටැන්ලි මල්ලවාරච්චි සහ ග්‍රේටාදි සිල්වා ගැයු මුනි නන්දන ශ්‍රී පාදවන්දිම් ගීතය, ඔහුගේ සිතින් ආ පැන්තුඩින් ගිලිහුණු ඒවායි. මේ ගීතය කොලොම්බියා තැටි අංක GE 1582 යටතේ නිකුත් වුණා. එහි රාගය භෛරවී බවත් තාලය දාදරා බවත් මහාචාර්ය ආර්යත්න සඳහන් කරනවා. සංගීතය එදා මෙහෙයවූයේ මොහොමඩ් ගවුස් මහතායි. UD පෙරේරා මහතා තම අතින් ලියා ලියු ගීත අතරින් මුනි නන්දන ශ්‍රී ගීතයට වඩාත්ම කැමති වූ බවත් ඔහුගේ දියණිය කියනවා. මම සිරිපාදේ නැගල නැති වුණාට අපූරු ගීතයක් ලීවා කියා ඌ ආඩම්බරකින් හිතවතුන්ට කීවාලු. බුදුදහම වෙනත් දේ ගැන ගීත ලැබු හෙතෙම තම ආදරබර සෝමා අමතක කළේ නෑ. රුවින් සුරම් ගුණෙන් උතුම් සෝමා දේවි ඒ ප්‍රේම ශ්‍රියාවි ගීතය තම විරිඳ සිහිකර ලියු එකක්ලු. මේ පුද්ගලික තොරතුරු දැන් වූයේ පෙරේරා මහතාගේ දියණියක් වන චම්පා පෙරේරා දිසානායක මහත්මියයි. සතුටින් සාමීන් තම ජීවන ගමන ගෙන ගිය යෝඩි සවස් කාලයේදී තව සර්පිනාව අය ගීත ගායනා කරමින් පවුලේ අය සමග සතුටු වුණාලු. මේ කලාකරුවා 1978 දෙසැම්බර් 2 දින ජීවිතයෙන් සමුගත්තා.
පාස්පෝට් සහ වීසා අවසර. අපි දන්නවා ලොව එක රටක සිට තවත් රටකට කෙනෙකුට යෑමට අවශ්‍ය නම් එයට අවසර ගත යුතු බව. එම අවසර පතට කියන්නේ පාස්පෝට් කියලා. පාස්පෝට් හෙවත් ගුවන් බලපත්‍රය හිමි කෙනෙකුට පූර්ව වීසා අනුමැතියකින් තොරව යා හැකි රටවල් සාමාන්‍යයෙන් සීමා කරනවා. අලුතෙන්ම නිකුත් වූ වාර්තා අනුව පළමු තැනට පැමිණ ඇත්තේ ජර්මන් බලපත්‍රයයි. ජර්මන් ගුවන් හිමි බලපත්‍රයක් හිමි අයෙකුට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 177ක ඇතුල් වීමට අවසර හිමි වෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 88 වෙනි ස්ථානයයි. ශ්‍රී ලංකාව ගුවන් බලපත්‍රයකින් රටවල් 38ක් වෙත පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකිය. එම රටවල් නම් බහාමාස්, බාබඩස්, බොලීවියා, කාම්බෝජය, කේප් වර්ඩේ, කොමරෝස්, අයිවරි කෝස්ට්, ජිබවුටි, ඩොමිනිකා, ඉක්වඩෝර්, ගැම්බියා, ග්‍රෙනඩා, ගිනිබිසව්, හයිටි, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යා, ලෙසතෝ, මැඩගස්කා, මාලදිවයින, මුරුටානියා, මුරුසිය, මයික්‍රෝනීසියාව, මොසැම්බික්, නේපාලය, පලාවු, රුවන්ඩා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්, සමෝවා, සෙනගල්, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙනඩීස්, ටිමෝර්, ටෝගෝ, ටුවාලු, උගැන්ඩා, වනවාටු යන රාජ්‍යයන් වේ. මේ අතර අපි දැනට වෙසෙන නවසීලන්ත ගුවන් ගමන් බලපත්‍රයට ලොව ලැබෙන 7 වෙනි ස්ථානයයි. මේ බලපත්‍රය පූර්ව වීසා අනුමැතිව රටවල් 171කට ඇතුල් විය හැකියි. සාමාන්‍යයෙන් මාසයක් හෝ මාස 3කට මෙම අවසරය ලැබෙනවා. ශ්‍රී ලංකාව සිටියම වසර 18කට පසු අලුත් වෙයි. ශ්‍රී ලංකාවේ භූගෝලීය සිටියම වසර 18කට පසු අලුතෙන් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බව එහි ප්‍රධාන මිනුම්පති PMP උදයකාන්ති මහතා ළඟදී පැවසුවා. මේ අනුව නව ශ්‍රී ලංකා සිටියම 1.50,000ක පරිමාණයේ සිටියම් 92කින් සමන්විත වෙනවා. එයින් සිටියම් 65ක කටයුතු දැනටත් අවසර කර තිබෙනවා. ගතවුණු වසර 18ක කාලය තුලදී ලංකාවේ භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන බවත්, ඒ අතර නව සිටියමට අලුතෙන් ඉදිකරගෙන යන කොළඹ වරාය නගරයේ, ඒ කියන්නේ කොළඹ පෝට් සිටි, ලංකාවේ දකුණ හා නැගෙනහිර වෙරළ තීරයන්හි දක්නට ලැබෙන ගොඩවීමක්ද, හලාවත වෙරළ තීරයේ අඩුවීමක්ද සිදුවී ඇති බව නව සිටියම් වලින් පෙනෙන බවත් මිනුම්පති පැවසුවා. නව සිටියම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන අතර එහි කටයුතු සම්පූර්ණ කළ පසු තම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටද ඇතුළත් කරන බව ඔහු කීවා.
යන්න රටවටේ එන්න මාපියේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩරටයි පාත තුම්බරයි වටේ මමුතු පරමුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ යන්න රට වටේ එන්න මාපියේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ පත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩරටයි පහක තුම්බරයි වටේ මමුතු පරමුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ Singhale
පැතිරෙන්නේ ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දරුවන්ට ළමා ගී හුරු කරමු. එදා දරුවෝ තනිවම මෙන්ම මිතුරු මිතුරියන් සමග එක්ව සිටින විටදී ගීත ගායනා කර වින්දනයක් ලැබුවා. රූපමාධ්‍ය නොතිබුණ අවධියේ ගුවන් විදුලියේ ළමා ගීත වැඩසටහන් වලට සවන් දීමට ඇතැම් දරුවෝ ආශා කළා. එම ගීත සඳහා පාදක වී තිබුණේ ළමා ලෝකයට අදාළ පුද්ගලීන්, සතුන්, සිද්ධීන් සහ වස්තුන්. ඒවා ගායන විට දරුවන් තුලින් ඉස්මතු වුණේ ඉතා සුන්දර සුරතල් බවක්. ළමයින්ගේ ළමා බව ඒ හරහා දැක ගන්න හැකි වුණා. නමුත් වර්තමානයේදී දරුවෝ බොහෝ දෙනෙක් ළමා ගීත දන්නේ නැහැ. සමහර විට කුඩා දරුවන් ඉන්න අම්මලාවත් ඒවා දන්නේ නැහැ. පෙර පාසල් වල පවා ළමා ගීත ගැයෙන්නේ ඉතාමත් කලාතුරකින්. කෙසේ වෙතත් අතීතයේ සිටම ඒ සුන්දර සරල ළමා ගීත ඉදිරි පරම්පරාවල දරුවන්ටද ගායනා කිරීමට යොමු කරෙන්නේ නම් එය අගනා පියවරක්. විශේෂයෙන් නවසීලන්තයේ වැනි සිංහල ළමා ගීත නොඇසෙන රටක වෙසෙන තරුණ මව්වරු අපේ ළමා ගීත ඔවුන්ගේ ළමා ලපටින්ට හුරු කරනවා නම් එය යහපතක්. අපි ඔබගේ ප්‍රයෝජනයට එවැනි ගීත කීපයක් ගායනා කරනවා. සමනලයා. රන්වන් පාටයි සමනලයා, රෝස මලී පැණි බීලා ගියා, ආයෙත් ඒ විද ඒ සමනලයා මල්වල පැණි බොන්ටා. සමනලයෝ මේ හිමිදිරියේ මල් පැණි බොන්නද ඔබ ආවේ, ඔබේ ඔය ලස්සන අත් තටු දෙක මට දීලා යනවාදෝ. කුඹියෝ. පායනා කාලෙදී රෑදවල් මාන්සිවි කන්න දේ රැස් කරයි කුඹියෝ, සීතනෙත් වැස්සෙනුත් බේරිලා ඉන්නවා ගේ සදන් ඉන්නවා කුඹියෝ. උන්නිතා ඉක්මනින් යන්නේ මේ සන්තොසින් කම්මැලි නෑ කිසිත් කුඹියෝ. දැන් අපිත් ඒ වගේ ඉන්නවා නම් හොඳයි කම්මැලි නෑ වගේ කුඹියෝ. ටිකිරිලියා. ටිකිරි ටිකිරි ටිකිරිලියා කලෙත් දරන් ලිඳට ගියා, ලිඳ වට කර කබර ගොයා කකුල කාපි දිය බරියා, දිය බරියා පැනලා ගියා කබර ගොයා විස ඉරුවා. ටිකිරි ටිකිරි ටිකිරිලියා සිනා සිසි ගෙදර ගියා. රෝසමල. රෝසමලි නටුවේ කටු වන බමරෝ ඔහොම හිටු, නටුව නොවේ මම මල සිඹිමි, මම ළමයෝ පැණි උරමි. කළු දෙබරුන් නැත පැණි බොන්නේ, වන බමරුයි එහි රස දන්නේ. මල නොතලා එහි පැණි උරලා, මල දමලා උන් යති පැනලා. පැණි දොඩම්. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි හැම නොවේ අපි ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදී ඇත්තේ අද පෙබරවාරි 21 වැනි දිනයටයි තම දූ දරුවන්ට ඔවුන්ගේ මව් බස ඉගෙන ගැනීමට මෙම ළමා ගීත පිටුවහලක් වේවි ඉතින් දයබර ජන්මභූමි අසන්නිනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬදායකත්වය පර්ල් සිනරත් දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්